ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ බත්තර මුල්ල රජමල්වත්ත සමගි මාවත නොම්බර 1307 එක නිවසේ පදිංචි ඉන්දිරා කස්තුරි රත්න මහත්මිය දියණිය පුතණුවන් ඇතුළු ඥාතීන් විසින්. පරලව සපත් ඥාති පිරිසවන මෙ උතුම් ධර්මදානයෙන් ජනිත වන පුණ්‍ය කුසල් බලයෙන් 2024 නොවැම්බර් මස 30 දින පරලෝ සපත් සම්පත් බැංකුවේ සේවයේ නියුතුව සිටි ප්‍රියම් කස්තුරි රත්න මහතාට උපදින මතු සසරේ නිරෝගී සුවය ලැබ අකල් මරණයන්ට පත් නොවී යහපත් ආත්ම භාවයන් හිම උපත ලබා පැතූ යම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම පරලෝ සපත් දෙමෝපියන් ඇතුළු සීලමු ඥාත හිත මිත්‍රාදීන්ටද මෙම කුසලය එකසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. සුජීවත්ව විසින ඥාත හිත මිතුරු පිරිසවන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් බලයෙන් ධර්මය දේශනා කළ ගෞරවනීය ධර්ම දේශකයාණන් වහන්සේට පතන්නා වූ බෝධයකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වය දරූ පින්වතුන්ට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මය ශ්‍රවණය කරන්නට සහභාගී වූ පින්වතුන්ටත් ප්‍රඥා නාලිකාව ඔස්සේ ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්නතුන් සියලු දෙනාම අද මේ ස්ථානයට රැස්වලා තිබෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. මේ උතුම් ධර්මානුශාසනාව විකාශනය කිරීමට දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ බත්තරමුල්ල රජමල්වත්ත සමගිමාවත නොම්බර 1307 නික නිවසේ පදිංචි ඉන්දිරා කස්තුරි රත්න මහත්මිය දියණිය පුතණුවන් ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් මේ පින්නතුන්ගේ අරමුණු සිහි කරලා ධර්මානුශාසනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. දේශනාවට මාතෘකා විදියට ලැබිලා තිබෙන්නේ අටලෝ දහමින් කම්පා නොවි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ආකාරය. පින්වත්නි, මේ අපේ සිත සෑම අවකාශයකදීම ප්‍රකම්පණයට පත් වෙනවා. අපේ සිත කම්පණයට පත් වෙනවා. එතකොට මේ කම්පණයට පත් වෙන්නේ වේමත්තතාවය නිසා, විවිධත්වය නිසා. විවිධත්වයක් නැති තැන්වල මෙච්චර කම්පණයට පත් වෙන්නේ නැහැ. විවිධත්වයක් නැති තැන් තියනවාද? ඔව්, තියෙනවා. දැන් සමහර බ්‍රහ්මතල තියෙනවා, ඒවා තුල වේමත්තතාවයක් නැහැ. ඒකත්වයක් පවතින්නේ. ඒකනේ සමහර මේ මිනිසුන්ගේ සිත පිහිටන තැන් ගැන කියද්දී කියන්නේ ඒකත්ත කායේ ඒකත්ත සංඤේ කියලා. සංඥාවලත් විවිධත්වයක් නැහැ, කාය ස්වභාවෙත් වෙනසක් නැහැ. මෙහෙම වාඩි වෙලා ඉද්දි ඔක්කොම එක වගේ. වේමත්තතාවයක් නැහැ. ඇත්තටම මේ වේමත්තතාවේ නැත්තම්, විවිධත්වයේ නැත්තම් කෙලෙස් වලට ගොඩාක් අවකාශය නැහැ. ඒකයි ඔය මේ බ්‍රහ්මතලවල කෙලෙස් එක ගනුදෙනුව නැත්තේ. මේ ලෝකයේ කෙලෙස් එක ගොඩාක්ම ගනුදෙනු කරන තැන තමයි, ඒ කියන්නේ ගොඩාක් කෙලෙස් එක ගනුදෙනු වෙන තැන් තියෙනවා. ඒක පහළට එන්න එන්න කෙලෙස් එක ගනුදෙනු වැඩි. දැන් හිතන්න පින්වත්නි, දැන් තිරිසන් ලෝකේ ගන්න. ඒකෝ කෙලෙස් නිතරම කෙලෙස් තියෙන හිතේ. දන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම එකක් තියෙන බව. දැන් හිතන්නකෝ සිංහෙක් වගේ සතෙක් කොයි වෙලාවෙත් ව්‍යාපාදේ තියෙන. ව්‍යාපාදයෙන් නිදහස් වෙන්න බෑ. කොයි ඒකම සතු පස්සේ එලවනවා, මේ සතෙක් දැක්කහම රුසන්නේ. ඒ වගේ මේ ව්‍යාපාදයේ තියෙන. ඉතින් ඒගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැහැ තිරිසන් ලෝකයේ ඇයිද එහෙම මේ මගේ මානසික ස්වභාවය, මගේ මානසික ප්‍රවාහය මේ වගේ කියලා ඒගොල්ලොත් තේරෙන්නේ නැහැ. නමුත් අපට එක දෙයක් පැහැදිලි වෙනවා. මොකද්ද දන්නවද? ඒ තමයි මේ පහළට එන්නේ ඉන්නේ, පහළට යන්න යන්න පුද්ගලයාගේ අභ්‍යන්තරය තුළ මේ කෙලෙස්සල හැසිරීමේ උද්වේගකාරී බවක් තියෙනවා. සමහර සත්තු කොයි වෙලාවෙත් කේන්ති අරගෙන ඉන්නේ. ආයේ පොඩි දෙකකින් කේන්ති ගස්සන්න පුළුවන්. පොඩි දෙකකින් අවුල් කරන්න පුළුවන්. එයාට එහෙම දිගක් පළලා මොකක්වත් තේරෙන්නේ නැහැ. දැන් මිනිහෙකුට පුළුවන් බල්ලෙක්ව අවුස්සලා තියන්න. ඒ බල්ලා දන්නේ නැහැ මං ඇවිසිලා ඉන්නේ කියලා. එයා ඉතින් අර මනුස්සයාගේ පදේට වටේට කැරකෙනවා. එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ ලෝකේ මේ පහළට යන්න යන්න කෙලෙස්වල හැසිරෙන ගතිය වැඩි. හැබැයි එහෙම කෙලෙස් හැසිරුණාට දැන් අපි තුල තමයි අවබෝධය කරා යන්න පහසුවක් තියෙන. කෙලෙස් හැසිරෙන ආයතර අපිට අවබෝධය කරා යන්න පහසුයි. නමුත් මේ දෙවියන්ට සාපේක්ෂව අපිට වඩා උඩින් ඉන්න තව සත්ව කොටස් ඉන්නවනේ දිව්‍ය ලෝකවල. එහෙම ඒගොල්ලන්ට සාපේක්ෂව අපි තුල කෙලෙස් හැසිරෙන එක ඊටාම වැඩි ඇත්තටම. ඒ නිසා ඒ කෙලෙස් හැසිරෙන එක වැඩි වෙන්න පීඩාව වැඩි, පීඩාව වැඩි වෙන්න අභ්‍යන්තරේ කම්පණයේ වැඩි. ඒ ඇතුලාන්තයේ කම්පණයටපත් වෙන්න ඒ පුද්ගලයා තුළ ඒ කම්පණය ඇසුරු කරගෙන තමයි පින්වත්නි ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට අපිට එක දෙයක් පේනවා. මොකද්ද? ඇතුලාන්තයේ කම්පණයටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ඇතුලාන්තයේ කම්පණයටපත් වෙන ස්වභාවය වැඩි වෙන්නේ වේමත්තතාවේ වැඩි වෙනකොට. වේමත්තතාවේ අඩු වෙනකොට කම්පණයක් නැහැ. දැන් හොඳට බලන්නකෝ මේ ඔක්කොම එක වගේ නම් විශේෂ රාගයක් උපදින්නේ නැහෙනි. මේ ඔක්කොම හිතන්නෙත් එක වගේ. ඒ වගේම ඔක්කොම හැමෝගෙම දිහා බැලුවාම තේරෙනවා මේ ඒගොල්ලෝ හිතන්නෙත් එක වගේ. ඉතින් රාගය කියලා එකක් අමුතුවෙන් උපදීද? දැන් අපේ ජීවිත දිහා අපි බලන්න ඕන. බලනකොට අපට තේරෙනවා මොකද්ද මේ සමහර අයට තමයි අපිට රාගය උපදින්නේ. ඔක්කොම රාගය උපදින්නේ නැහැ. සමහර අයට රාගය උපදිනවා. සමහර අයට රාගය උපදින්නේ නැහැ. ඇයි? මේ විවිධත්වය නිසා ඔක වෙන්නේ. විවිධත්වය නිසා. ඔක්කොගේම ඇස් එක වගේ නම් මේ ඔයාගේ ඇස් දෙක ලස්සනයි කියලා කියන්න අදහස් එන්නේ නැහැ. ඔක්කොගේම ඇස් එක වගේ නම් අනේ ඔයාගේ ඇස් දෙක හරි ලස්සනයිනේ කියලා කියන්න වෙන්නේ. මොකද ඔක්කොගේම ඇස් එක වගේ. එතකොට මේ වේමත්තතාවේ නැති තැනක ලස්සන ඇස් ඉස්සරහා රාගය උපදින්නේ නැහැ. අවලස්සන ඇසි ඉස්සරහා යා තුළ අනවශ්‍ය ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඇස් ඔක්කොම එක වගේ නිසා යාට රාගයට ඇස නිමිත්ත වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ලස්සන දෙයක් මොකද්ද? ලෝකේ වේමත්තතාවේ විවිධත්වය තමයි අපේ ඇතුලාන්තය කම්පාවට පත් කරන්නේ. දැන් මේ පින්නතුන්ගේ මාතෘකාව තමයි මේ අටලෝ දාමින් කම්පානෝ වී චතුරාරි සත්‍ය අවබෝධය කරා යන්නේ. මේ චතුරාරි සත්‍ය අවබෝධය කියන එක අයිති සම්මාදිට්ඨියට. ඒක මොකටද අයිති? සම්මාදිට්ඨියට. අටලෝ දාමින් කම්පා වෙන එක අයිති අන්තවලට. අන්තවලට. අතන මේ බුද්ධ ශාසනයේ පළවෙනි බුද්ධ දේශනාවේ තියෙන දෙයක්. මොකක්ද මේ පළවෙනි බුද්ධ දේශනාවේ තියෙන්නේ? පළවෙනි බුද්ධ දේශනාවේ තියෙන දේ තමයි පින්වත් මහණෙනි මේ අන්ත දෙක අයින් කරන්න. බලන්න මුළු මහත් බුද්ධ දේශ ධම්මචක්කපවත්තන සූත්‍රය අරගෙන බලන්න. ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනම අඳුනලා දුන්න එකනේ. ඒක අපි ගොඩාක් වටිනාකම් දෙන්නේ නැහැ. මොකද ඒක ලොකු දේවල් නෑ වගේ නිකන් පේනවා. එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ පළවෙනියෙන්ම බුද්ධ දේශනාව පටන් ගන්නකොටම කියන දේ මොකද්ද? පින්වත් මහණෙනි, මට මේ අටලෝ දහමෙන් කම්පාවට පත් වෙන අවකාශයන් තියෙනවා. ඒ අවකාශ දෙකෙන්ම මම ඉස්සලා අයින් වුණා. ඒ කියන්නේ දේමේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා, මහණෙනි මේ පැවිද්දා සේවනයේ නොකළ යුතු දෙපැත්තක් තියෙනවා. කාමී කාම සුකල්ලිකානු යෝගෝ අත් කියලා මතානු යෝගෝ, එච්චරනේ සැපයි දුකයි උච්චරණි අටලෝ දහම කියන්නේ. ඕකම තමයි බෙදන්නේ ලාභ ලාභ කියනවා, නින්දා ප්‍රසන්නතා කියනවා. ඕකෙම පොඩි පොඩි අන්තරා කොටස් තමයි ඔය. ඒ සැප දුක දෙකේ අන්තරා කෑලික ටික තමයි පින්වත්නි අටකට බෙදලා තියෙන්නේ. ලාභ ලාභ, නින්දා ප්‍රසන්නතා, යස ආයස, අරෝමයෝ කිය කිය බෙදන්නේ. තව ගොඩක් බෙදන්න පුළුවන්. එතකොට දැන් මේ හොඳට මතක තියාගන්න, මේ හුඟක් ගැඹුරුට යන එකම් මේ වචනය ගොඩාක් ගැඹුරට යනවා. කොහොමද ඒක ගැඹුරට යන්නේ? හොඳට බලන්න පින්වත්නි, අටලෝ දහම කියන එක අයිති ලෝකයට. අටලෝ දහම කියන එක අයිති ලෝකයට. එතකොට විවිධත්වයේ කියන එක අයිති ලෝකයට. විවිධත්වයේ වැටහෙන එක අයිති ඇතුළට. අටලෝ දහමින් කම්පා වීම අයිති ඇතුළට. ඒ කම්පණයේ අයිති වෙන්නේ කොහෙටද? ආභ්‍යන්තරයට. එතකොට පින්වත්නි අපට එක දෙයක් තේරෙනවා. ඒ තේරෙන දේ මොකද්ද? මේ කම්පණය කියන එක ඇතුළට ආйти උනාට මේ අන්ත දෙකට අදාළ ලෝකය බාහිර තත්වයක්. එතකොට මේ බාහිර තත්ත්වය ඇතුළේ අපේ සිත ප්‍රකම්පණයටපත් වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකම කම්පාවටපත් වෙනවා. එතකොට මේ හිත කම්පාවටපත් වෙන්නේ ප්‍රධාන හේතුව තමයි වේමත්තතාව, විවිධත්වය. හරි? එතකොට මේ විවිධත්වයේ වැඩි වෙන්න කම්පණේ වැඩි. දැන් මේ විවිධත්වයේ වැඩිනේ. එතකොට අපේ හිත කම්පණයට පත්වන එක හරිම වැඩි. විවිධත්වයේ වැඩි වෙන්න අපේ ඇතුළාන්තයේ තුල කම්පණේ වැඩි වෙනවා. හරි? එතකොට එහෙනම් අපේ සිත් හෙලෙන්නේ කම්පණයට පත් වෙන්නේ රාගයෙන් ගිනිගන්නේ, ද්වේෂයෙන් ගිනිගන්නේ, මෝහයෙන් ගිනිගන්නේ. ඇයි? මේ විමත්තතාවය නිසා. මේ විවිධත්වය නිසා. එතකොට දැන් මේකේ හරි ලස්සන දෙයක් අපි කරා කතා කරනවා. ගැඹුරුයි ඒක. මොකක්ද දන්නවද? ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේදී වදාළේ, පින්වත් මහණෙනි, මේ අටලෝ දහමින් කම්පා වෙන මට්ටමට ලෝකේ ඇසුරු කරන්න එපා. බලන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනි වචනේ ලෝක සත්‍යයට කියපු. ඒ කම්පාවටපත් නොවීම පිණිස ඔය පින්නතුන්ලා මේ අන්ත දෙකනේ අටලෝ දහම කියන්නේ. අපි ලාභ ලාභ ඔක්කොම පැත්තකින් තියලා සැප දුක කියලා ගමුකෝ. එතකොට සැප දුක කියන දෙපැත්තට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේසේති. එතකොට තථාගතයන් වහන්සේ අපට අනුදැන වදාලේ මොකද්ද? මජ්ක්‍ධිමා පටිපදා, මධ්‍යම ප්‍රතිපදා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැද කියන එකද? දැන් මධ්‍යම ප්‍රතිපදාව කියලා තියෙනවනේ. ඒ කියන්නේ මැදද? සැපත් නැහැ, දුකත් නැහැ, මැදින් ඉන්නවා කියන එකද? නෑ, මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කේන්ද්‍රගත කියන එක. දැන් මධ්‍යම අධිවේගී මාර්ගය කියනවා, මධ්‍යම බස් නැවතුම් පොළ කියනවා, මධ්‍යම රජය කියනවා. මධ්‍යම රජය කියන්නේ මැද තියෙන රජය කියන එකද? නෑනි, කේන්ද්‍රගත කියන එක. ඒකෙන් කියවෙන්නේ දැන් මධ්‍යම ආණ්ඩුව කියනකොට මැද තියෙන ආණ්ඩුව කියලා එකක් නෙමෙයිනි. ප්‍රධාන කියන අදහස එතන ඉන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ මජ්ක්‍ධිමා පටිපදා කියන එකයි මැද කියලා ගන්න එපා. මැදක් නැහනේ ඇත්තටම බැලුවොත්. මැද නැහැ, හරියටම මැද කොහෙද කියලා හිතා ගන්නත් බෑ. හොඳම උදාහරණේ මං කියනද, දැන් බුදුරජාන් වහන්සේ මේ අටලෝ දහම විසි කරනවනේ, අටලෝ දහමින් කම්පාවට පත් වීම බැහැර කරනවනේ. එතකොට සැප දුක දෙකම බුදුරජාණන් වහන්සේ සැප කියන අන්තයට යන එකත් දුක කියන අන්තයට යන එකත් දෙකම අයින් කරනවනේ. ඒ අයින් කරනකොට බුදුරජාණන් වහන්සේ කොහොමද ඒක අයින් කරලා තියෙන්නේ? එතකොට ඒක සැප දුක කියන දෙකම මේ කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ අයින් කරලා තියෙන්නේ? ඒක අයින් කරලා තියෙන්නේ මෙහෙමනේ, සැප කියන අන්තය. ඒකට අපි කියන්නේ මොකද්ද? කාම සුකල්ලිකානු යෝගී කියලානේ. දුක් කියන අන්තයට. ඒකට කියන්නේ මොකද්ද? අත්කල මතානු යෝගී කියලා. ඒ දෙකම එක සමානව බැහැර කරේ නෑනේ. ඒ නිසා මැද වෙන්න බෑ. බුද්ධ ශාසනයේ පොඩි මේ කැමැත්, ඒ කියන්නේ බුද්ධ ශාසනයේ එකතුවක් තියනවා අත්කල මතානු යෝගීට. කාමසුකල්ලිකාන් යෝගයට බුද්ධ ශාසනය එකතු නොවුනට ඒ කාමසුකල්ලිකාන් යෝගයට බුද්ධ ශාසනය එච්චර කැමති නැහැ. මොකද ඒක ඇතුලේ සත්‍ය කොහොමත් නැහැ. ඒ නිසා කාමසුකල්ලිකාන් යෝගයේ වචන පහකින් බ්‍රිසි කරද්දී අත්තිකිලමතාන් යෝගයේ වචන තුනකින් අයින් කරේ. එතකොට පහයි තුනයි නම් මැද කොහෙද වෙන්නේ? මම කියන එක තේරුම් ගන්න. හොඳට අද ගිහින් ධම්මචක්කපවත්තන සූත්‍රය පෙළලා බලන්න පිරිත් පොතේ. කාමසුකල්ලිකාන් යෝගයේ වචන පහකින් බැහැර කරන්න. කොහොමද? හීනෝ ගම්මෝ එහෙමනේ තියෙන්නේ සූත්‍රය. කාමී කාමසුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අන වචන පහයි. හීනයි පහත් ඒක. සැප දිදීම ඉන්නෝ නම් පහත් ලාමකයි වැඩි. ගම්මෝ ග්‍රාම්‍යයි. දියුණු මිනිසුන්ට අයිති නෑ. ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකෝ පෘථග්ජන මට්ටම. පෘථග්ජන මට්ටම කියන්නේ කෙලෙස් උප්පාදනය කෙලෙස් උපදින්ට නියමිත මට්ටම. කෙලෙස් නිරුද්ධ කරන මට්ටමනේ පෝතුජ්ජනිකෝ. අනරියෝ ඒකෙන් ආර්ය සත්‍ය අවබෝධයක් නැහැ. අනත්ත සංහිතෝ අනාර්ථී පිණිස පවතිනවා. සසර වෙනුවෙන් පවතිනවා. වචන පහයිනේ. එතකොට අනිත් පැත්ත මොකද්ද? අත්තිකිල මතානුයෝගය. ඒක බුදුරජාණන් වහන්සේ බැහැර කරලා තියෙන්නේ වචන තුනකින්. ඒක බැහැර කරලා තියෙන වචන කීයකින්ද? වචන තුනකින් ඒක බැහැර කරලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ බැහැර කළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අර වචන පහ කියලා නැහැ. ඒක ග්‍රාම්‍යයි කියන්නෙත් නැහැ. දැන් කෙනෙක් දුක් මහන්සි වෙලා අඬ අඬ හරි භාවනා කරනවා නම් ඒක ග්‍රාම්‍ය නැහැනේ. නිවන ගැන යා දන්නේ නැහැ. නමුත් මහන්සි වෙනවා භාවනාවට. කායානුපස්සනාව මේ ආනාපානසති වඩනවා. නිරෝධයක් ගැන දන්නේ නැහැ මොකක්වත්. භව නිරෝධයක් ගැන යාට කිසිම අදහසක් නැහැ. භව නිරෝධයක් ගැන. නමුත් ඔහි භාවනා කරනවා. ඒක ග්‍රාම්‍ය නැහැනේ පින්වත්නි. ඒකේ දුක විතරයි ඉතුරු වෙන්නේ. හැබැයි දුක මහන්සි වෙන්න ඕන. නිදි වරාගෙන භාවනා කරන්න ඕන මොන කර්මයක්ද ඒකත්. ඒකයි අත්තකිල මතානිය දුක්ඛෝ අනරියෝ. හැබැයි එහෙම භාවනා කළා කියලා එයා කෙලෙස් ටික අඳුනගෙන නැත්තම් තමා තුළ හටගන්න පංචස්කන්ධය අඳුනගෙන නැත්තම් කෙලෙස් ටික අඳුනගෙන නැත්තම් පංචස්කන්ධය අඳුනගෙන නැත්තම් විපාක ස්කන්ධ ටික දන්නේ නැත්තම් නිරතුරුව හටගන්න නාම රූප පරම්පරාව ගැන කිසිම අදහසක් නැත්තම් ජරා මරණ දුකින් බැටකන ජීවිතයෙන් නිදහස් වෙන්නුන කියලා අදහස නැත්තම්, ඒ කියන්නේ බව නිරෝධය ගැන අදහස නැත්තම්, නමුත් භාවනා කරනවා. ඒක දුකයි නිපින්වත්. මෙහෙම භාවනා කරා කියලා කවුරුවත් පිරුණුවම් පාන්නේ නැහෙනි. එහෙනම් මේ වෙනකොට ඉන්දියාවෙ ඉන්න අය පිරුණුවම් පාන්න එපාය. ඉන්දියාවෙ ඉන්න ගොඩාක් හිමාල පැත්තේ භාවනා කරන අය ඉන්නවා. බෞද්ධ භාවනා ක්‍රම පවා කරනවා නිරෝධය දන්නේ නැතුව. දැන් ටිබෙටේ වගේ රටවල් වලින් සෙන් හොඳට ඉගෙනගෙන එනවා භාවනා කරන්න. මොකක්වත් නිරෝධයක් ගැන දන්නේ නැහැ. එක එක ක්‍රම පාවිච්චි කරනවා. එක එක ක්‍රම නිරෝධය දන්නේ නැහැ ඒගොල්ලෝ. නිරෝධය සම්බන්ධ කතාව දන්නේ නැහැ භාවනා කරනවා. ඉතින් ඒකත් දුකයි. අනරියෝ ඒකිනුත් ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අනත්ත සංහිතෝ ඒකත් සසරට පවතින්නේ. එහෙම භාවනා කළොත් එයා උපරිම යයි බ්‍රහ්ම ලෝකවලට. අනත්ත සංහිත. අනත්ත සංහිතෝ කියන්නේ සසරට පවතින කම. දැන් මැද වෙන්න බෑනේ. ඇයි? කාමසුකල්ලිකාන යෝගයේ වචන කීකින්ද ප්‍රතික්ෂේප කළේ? පහකින්. අත්තකිල මතාන යෝගයේ තුනකින්. එතකොට මේ පැත්තේ පහක් නම් මේ පැත්තේ පහින්ම බැහැර කළොත් ඔන්න මජ්ක්‍ධිමා මැද හරි. හරිනේ මැද. ප්‍රශ්නයක් නෑනේ. දැන් එකක් පහක් අයින් කරලා මේ පැත්තෙන් තුනක් අයින් කළාම මැද නෑනේ පින්නත්. එහෙනම් මජ්ජි එතකොට බලන්නකෝ මහණෙනි අද්වේ මේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ මේ දෙක සර්වෙනේ නොකල යුතුයි. ඊට පස්සේ කියනවා මේ භාග්‍යතුන් හන්සේ එතකොට මොකද්ද කියන්නේ? මහණෙනි මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන ධම්මං දේසේති. මම මේ මධ්‍යම ප්‍රතිපදාවක් කියන්නේ. එතන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැද කියලා නම් හිතන්න එපා. මේක මැදක් නෑ ඇත්තටම. එතන මේකේ මධ්‍යම කියලා කියන්නේ කේන්ද්‍රගත කියන එක. කේන්ද්‍රගත. එනම් මධ්‍යමා පටිපදා කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ මැද නෙමෙයි. එනම් මේ අටලෝ දහම කියන එකෙන් කම්පාවටපත් නොවීමට මැදටපත් වීම කියලා එකක් නෑ. අපිට කේන්ද්‍රගත වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අටලෝ දහමින් හැම වෙලාවෙම කම්පාවටපත් වෙන්නේ ලෝකයේ මත විශ්වාසයේ තිබීම. ඒක තමයි දෙවණි එක. පළවෙනි එක මොකද්ද? අටලෝ දහමින් කම්පාවටපත් වෙන්නේ වේමත්තතාවයේ තියෙන තැන, විවිධත්වයේ තියෙන තැනක. ඇයි සැපවලට හරියන ලෝකෙකුත් එයාට අහු වෙනවා, දුකට හරියන ලෝකෙකුත් හම්බ වෙනවා. එතකොට මේ දෙක හම්බ වෙනකොට පින්වත්නි එයාට මේ කම්පාවටපත් වෙන්න පුළුවන්. සැපම නම් හම්බ වෙන්නේ. දැන් දෙවිවරු ඉන්නවා, සැපමයි හම්බ වෙන්නේ. සැපමයි හම්බෙන්නේ. එතකොට අර කම්පණියටපත් වෙන එක අඩුයි. විවිධත්වයක් ඇත්තෙම නැත්තම් කම්පණියටපත් වෙන්නෙම නැහැ. එහෙනම් අපි අටලෝ දහමෙන් කම්පාවටපත් වෙන පළවෙනි එක තමයි වේමත්තතාවය. දෙවෙනි එක තමයි දැන් කියපු එක. එතකොට දැන් අපි හොඳට දැනගන්න ඕන පින්වත්නි, මේ අටලෝ දහමෙන් කම්පාවටපත් වෙන්නේ අටලෝ දහමින් කම්පා අටලෝ දහමින් මේ කම්පාවටපත් වෙන්නේ එයා හිතනවා මේ මට. එතකොට අටලෝ දහමින් අපි බැහැර කරන තත්ත්වයක් තියෙනවනේ. දැන් දුක කියන එකට අපි කැමති නැහැ, අලාභයට කැමති නැහැ, නින්දාව කියන එකට කැමති නැහැ. අපි කැමති නැහැ ඒකට. හැබැයි අපි සැප වලට කැමති. අපිට අම්මා උගන්වලා නෙමෙයි, ස්වභාවයෙන් අපි සැපට කැමති. සැප කියන තත්ත්වයට අපි ආසා කරනවා. එතකොට මේ සැප කියන தත්ත්වයට ආසා කරන ගමන් අවිද්‍යාව කියලා කියන මොකද්ද කියලා දන්නවද? අවිද්‍යාව කියලා කියන්නේ මේ සැප කියන එක ලෝකේ එනවා, මට ලෝකේ සැප අරන් එනවා කියලා හිතනවා. එතකොට සැප කියන එක ලෝකෙන් අරන් එනවා කියලා හිතෙන්නේ කාරණා දෙකක් නිසා. මේ දේශනාව ආය අහද්දි හොඳට කල්පනා කරලා බලන්න, මේක ටිකක් ගැඹුරකුත් තියෙන එක. මේ බණ මුලින්ම අහන මිනිස්සුන්ට ජීවිතේට තේරෙන්නේ නැහැ. හරි, මේ දැන් සැප ලෝකෙන් එනවා කියලා හිතෙන්නේ පින්වත්නි අරමුණු පස්සේ හිත දුවන කමට. අපේ හිත අරමුණු පස්සේ දුවනවා. එතකොට මේ අරමුණු පස්සේ දුවනකොට ඒ අරමුණු මත පිහිටා ඉන්නකොට අපිට ආස්වාදයකුත් තියෙනවා. ඒ නිසා අපි අත්දැකීමක් තියෙනවා අරමුණු ඇතුලේ සැප තියෙනවා කියලා. හැබැයි අපි කවදාවත් පිළිගන්නේ කැමති නැහැ, ඒක අකමැති. අරමුණු ඇතුලේ දුකක් තියෙනවා කියලා අපි පිළිගන්න කැමති නැහැ. අරමුණ ඇතුලේ දුකක් තියෙනවා කියලා පිළිගන්න කැමති නේ. ඒසත් දුක පිළිකුල් කරන මට්ටමේ සිතක් තියෙන නිසා අපි සැප විතරයි ලෝකේ ග්‍රහණය කරගන්නේ. හරි, එතකොට අරමුණු පස්සේ අපි දුවන්නේ සැප බලාගෙන. එතකොට අරමුණු පස්සේ දුවන්නේ නැත්නම් ලෝකේ සැප දුක කියලා දෙකක් නැහැ. අරමුණු පස්සේ දුවන්නේ නැති මට්ටමට පිනවත්නි සැපත් නැහැ දුකත් නැහැ. ඒකයි මේ උපේක්ෂාවකට හිතපත් කරගන්න කැමති කෙනා අරමුණු පස්සේ දුවන්නේ නැත්තේ. දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ බලන්න, ඒ අපි අරමුණු පස්සේ දුවනවා. දුවනකොට චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. එතකොට අපි අරමුණු පස්සේ දුවන්නේ ඇසින්. ඇස හරහා විතරක් නෙමෙයි, ආයතන හයෙන්ම දුවනවා. අපි නිකන් උදාහරණයකට ගමුකෝ, අරමුණු පස්සේ ඇස හරහා දුවනවා. එතකොට ඇස හරහා අරමුණු පස්සේ දුවනකොට මොකද්ද වෙන්නේ? ඇසින් අරමුණු පැත්තට දුවනකොට චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ප්‍රිය මඳුරභාවයෙන් අපිට රූප හහු වෙනවා. ප්‍රිය මඳුරභාවයෙන් රූප හහු වෙනවා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ප්‍රිය මඳුරභාවයෙන් හහු වෙනකොට අල්පේ අල්ලග. එතකොට ප්‍රිය මඳුරභාවයෙන් වැටෙන්නේ මනසට, හිතට වැටෙන්නේ එක. පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. අන්නේ ප්‍රිය මඳුර වශයෙන් රූපේ පේන තාක්කල් තමයි එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. තණ්හා උපදින්නේ හිතේ. එතකොට තණ්හා උපදිනකොට ඒ තණ්හාව මත පිහිටා තමයි අපි මේ රූප මතක තියාගන්නේ. සාමාන්‍ය පෘථග්ජනීක තුල වෙන දේ. ලස්සන රූප දැක්කාම ඒ ලස්සන රූප වලින් යාට ප්‍රිය මඳුර භාවයක් ඇති වෙනවා. ඉතින් යාගේ අත්දැකීමක් ඒක. පින්වත්නි, ඇසෙන් රූප දැක්කාම ප්‍රිය මඳුර රූප තියෙනවා, ඒ වයින් ප්‍රිය මඳුර භාවයක් ඇති වෙනවා කියලා කියන එක ඔයාලගේ අපේ අත්දැකීමනේ. ලස්සන රූප දැක්කම අපිට ආසාවදී ඇති වෙලා තියෙනවනේ. ඒක බොරුවක් නෙමෙයි, ඒක අපි දාන්න එකක් නේ පින්වත්නි. එතකොට ඇහෙන් රූප දැක්කාම ප්‍රිය මඳුර වශයෙන් රූපේ පිළිගත්තාම අපි දන්නේ නැති දෙයක් තියෙනවා මේකේ. මොකද්ද? එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. ඒ ප්‍රිය මඳුර වශයෙන් පිළිගත්ත තැනක එයාගේ ඇතුලේ හිටිනවා ගතියක්. මොකද්ද? තණ්හාව, රූප තණ්හාව හිටිනවා. ඒ රූප තණ්හාව හැම වෙලාවකම අපි තුල වැඩෙනවා. පෘථග්ජනික තණ්හාවෙන් නිදහස් නැත්තේ ඒකයි. ලෝකයට තණ්හා කරනවා කියන එකෙන් නිදහස් නැහැ අපි. ඒ රූප තණ්හාව අපේ ඇතුලේ හිටිනවා. එතකොට රූප තණ්හාව හිටියට චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිස්සමාන නිවිස්සති. එතනම තණ්හාවත් ආයේ වැටිනවා, නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ තණ්හාව කියන එකත් හිතේ පවතින්නේ නැහැ. රූප දකින්න එක නැවතුන ගමන්ම මොකද වෙන්නේ? රූප තණ්හාව නිරුද්ධයි හිතේ. එත්තේ සා තන්නා උපජමන උපජ්ජති එස නිවිසමන නිවිස්සති එතනම නිවිල යනවා තණ්හාව. එහෙනම් තණ්හාව හිතේ පවතින්නේ කාගේවා? තණ්හාව කියලා එකක් හිතේ හිටින්නේ නැහැ කවදාවත්. දැන් මේ වෙලාව හිතේ බලන්න තණ්හාව කියලා එකක් නැහැ. නමුත් අරමුණු මත දුවනකොට ආයෙත් තණ්හාව වැටෙනවා, තණ්හාව උපදිනවා. එතකොට මේ තණ්හාව කියන එක අපේ හිතේ ආවේනික తত্ত্বය නෙමෙයි. ඒ නිසා තමයි තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන්. තණ්හාවෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්. තණ්හාව අපේ ආවේනික తত্ত্বය නෙමෙයි. එතකොට තණ්හාව අපේ ආවේනික తত্ত্বය නොවන නිසා තමයි තණ්හාවෙන් මිදෙන්න පුළුවන්. තණ්හාව ආවේනික తত্ত্বයක් නිසා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ප්‍රිය රූපං ප්‍රිය භාවෙන් මధుර භාවෙන් පිළිගන්නකොට තණ්හාව හිතේ හිටිනවා. ප්‍රිය මధుර වශයෙන් පිළිගන්නේ නැති වුණාට පස්සේ තණ්හාව නිරුද්ධ වෙලා යනවා. මේක තමයි අපිට හැම වෙලාවකම ආයතන හයෙම වෙන්නේ. එතකොට මේක වෙනකොට අපිට මේක මේ අන්ත දෙක වෙන්නේ අන්ත මේ දැන් මේ සැප දුක කියන අන්ත දෙක පැනවෙන්නේ මේකට හරිය ගැඹුරු එකක්. මේක විස්තර කරන්න අමාරුයි. පින්වත්නි අපේ හිත තුල වැටෙනවා මේ ප්‍රිය මధుර වශයෙන් පිළිගන්න පුළුවන් ලෝකයක් තියෙනවා කියලා. ලෝකයක් තියෙන බව වැටෙනවා. එතකොට දැන් සාමාන්‍ය මේ ලෝකයේ අන්ත දෙක පැනවෙන්නේ එයා ලෝකේ අතාරින්න හදනවා. ඒක අත්තිකිලමතාන් යෝගී බලන්නකෝ. ඒගොල්ල කරේ මොකද්ද? ලෝකේ අතාරින්න බැලුවා. බුද්ධ ශාසනයේ ලෝකේ අතාරින්න කියලා කියන්නේ නැහැ. බලන්නකෝ මම දැන් ඒ කාලේ අන්ත දෙක තියෙන්නේ මොකක් මතද? ඒගොල්ල උත්සාහ කරා ලෝකේ අතාරින්න. ඒගොල්ලෝ අඳින එක අතෑරලා දැම්මා. ආජීවක පරිබ්‍රාජක නිගණ්ඨය දිහා බලන්න. ඒ කාලේ ශ්‍රමණ කණ්ඩායම අත්තිකිලමත ඒගොල්ල ලෝකේ අතාරින්න පටන් ගත්තා. කණ එක අතෑරලා දැම්මා. අඳින එක අතෑරලා දැම්මා. ගෙදර අතෑරලා දැම්මා. එතකොට මේ ලෝකේ මේ අන්ත දෙක කියන එක පැනවෙන්නේ ඒ අන්ත දෙක පැනවෙන තැන ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ලෝකේ අතාරින්න. ලෝකේ අතාරින්න. ඒ ලෝකේ අතාරින්න උත්සාහ කරන එක අන්තයක් පින්වත්නි. ලෝකේ හොඳට මම කියන එක කල්පනා කරන්න, කල්පනා නොකළොත් තේරෙන්නේ නැහැ මේක. හරි? මේක සමහර විට මෙතන ආයෙත් තේරෙන්නෙම නැති වෙන්න පුළුවන් සමහර අයට. හරි? මේක හොඳට ඔළුවට ගන්න. ලෝකේ අතාරිනවා කියන එක අන්තයක්. ලෝකේ අතාරින්නේ නැහැ. ඒතොර ලෝකේ අතාරින එක අන්තයක් නිසා තමයි මහණෙනි අත්තිකිලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අත්තිකිලමතානු යෝගී කරේ මොකද්ද? ඉතින් උන්වහන්සේක කරලා බැලුවනි, ගෙදර අත්හැරලා බැලුවා. රාජකම අත්හැරලා බැලුවා. ඊට පස්සේ අර කඳුපන්ති අතර උන්වහන්සේ මොනවද අත්හැරියේ නැත්තේ? හැම දෙයක්ම අත්හැරලා බැලුවා. කණේ එකක් අත්හැරලා බැලුවා. ඇටකටු පෑදෙනකම් අත්හැරියා. මේ පපුව අත ගන්නකොට මේ පිටට දැනෙන මට්ටමටම දුර්වල වෙන මට්ටමටම අත්හැරියා. උන්වහන්සේ කලි අත්තිකිල මතාන යෝගීනි. එතකොට එහෙනම් මේ ලෝකය අතාරින එක ලෝකේ අතාරින එක අන්තයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ද්වේමේ අන්ත පබ්බජිතේන නසේවිතබ්බා මේ අන්ත දෙක බැහැර කරන්න ඕන. තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේසේති. ඒ අන්ත දෙක අතෑරලා මජ්ක්‍ධිමා පටිපදාවක් බුදුරජාණන් වහන්සේ වදාලා. මජ්ක්‍ධිමා පටිපදාවේ පළවෙනි එක මොකද්ද? මොකද පළවෙනි එක? සම්මා දිට්ඨිය. අන්න හරි. පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. මොකන්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? එතකොට දැන් ඔයාලට ඉතා පැහැදිලි දෙයක් පින්වත්නි, මේ ලෝකය අතහරිනවා කියන එක, කණේක අතහරින එක, අඳිනික අතහරින එක, රත්තරන් බඩුව අතහරින එක අන්තයක්. ඒක මජ්ක්‍ධිම පටිපදාව නෙමෙයි, ඒක අන්තයක්. එතකොට ලෝකය අතහරින්නේ ලෝකයක් තියෙන බවට වැටහෙන නිසා නේද? පින්වත්නි ලෝකය අතහරින්න බෑනේ ලෝකයක් තියෙන බවට සිතුවිලි ගලන්නේ නැත්නම්. ලෝකයක් වැටහෙන එක ඇතුළෙනේ මේ ලෝකේ අතාරලා දාන්න ඕන කියලා හිතෙන්නේ. බුද්ධ ශාසනයේ කරන්නේ ලෝකේ අතාරින එක නෙමෙයි, ලෝකේ වැටහෙන මානසික ප්‍රවාහය අතෑරලා දාන එක. ලෝකේ වැටහෙන මට්ටමට මානසිකව පින්වත්නි ලෝකයක් ඇති බවට වැටහෙන මනසටනේ. අන්නේ මානසික ලෝකයක් ඇති බවට වැටහෙන මානසික ප්‍රවාහය විශ්ලේෂණය කරලා බලනවා. ඒ විශ්ලේෂණය කරලා බලලා ඒ වැටහෙනකමයි බුද්ධ ශාසනය අතාරින්නේ. ලෝකේ අතාරින්නේ වෙනද වගේම වළඳනවා, වෙනද වගේම ඇවිදිනවා, වෙනද වගේම සිවුරු පොරවනවා, වෙනද වගේම වැඩ කරනවා. ඒ ලෝකයේ අත්හැරියොත් අන්තයක්නේ. ඔය පින්නතුන්ලාත් බුද්ධ සාසනය නාමින් අටලෝදාමින් කම්පාණු වෙන්න මම මේ උපේක්ෂාවෙන් ඉන්නේ කිය කියා ඔය පින්නතුන්ලා අරමුණු අතාරින්න යන්න එපා. ලෝකේ අතාරින්න එපා. ලෝකේ අතාරින්න උත්සාහ කරන එක අන්තය. ලෝකය අල්ලගෙන ඉන්නේ හෝ අතාරින්න හිතෙන්නේ හෝ ලෝකයක් තියෙන බවට ඔයාලට මනසට වැටෙන නිසා නේද? මම අද කන්නේ නෑ කියලා වැටෙන්නේ මම කන්න ඕන කෑම කන්න මම ඉන්නවා කියන එක වැටහෙන එක ඇතුලේ නේද? මමත් ඉන්න කෑමක් තියෙන කියන මට්ටමට ඔයගොල්ලෝ වැටහෙන එක ඇතුලේ මම අද කන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට මම අද අඳින්නේ නැහැ කියන එක තීරණය වෙන්නේ නිගණ්ඨේකට මේ අඳින්න මමත් ඉන්න ඇඳුනුත් එළියේ තියෙන ඒත් මං අඳින්නේ නැහැ. මමත් ඉන්න ඇඳුනුත් තියෙන මට්ටමට යාලට වැටහෙන එක ඇතුලේ අඳින එක බැහැර කරන්න හිතෙන්නේ. මේක ඉතාම ගැඹුරු තත්ත්වයක්. මේ මජ්ජිම පටිපදාවට එන එක ලේසි නෑ. එතකොට ඔයා අද දැන් බෞද්ධයෝ කරන්නේ ඉක්මනට මොකද කරන්නේ? ඉක්මනටම අතහැරලා දානවා. ඉක්මනට අතහැරලා දානවා. එතකොට ඉක්මනට ලෝකයේ අතහරින එක අයිති ආර්ය සත්‍යයට නෙමෙයි. ලෝකයේ අයිතහරින එක අයිති අන්තයට. අත්තකිලමතාන යෝගේ කියලා කියන්නේ ලෝකයේ අතහැරලා දානවා. gedara අතහරිනවා. මේ සම් කණේක අතාරිනවා, ලස් රූප බලන එක අතාරිනවා, අඳින එක අතාරිනවා, වළඳන එක අතාරිනවා, අතාරිනවා. බුද්ධ ශාසනය අතාරින්ට උගන්නන්නේ නැහැ. බුද්ධ ශාසනය අතාරීම කියන්නේ ඕක නෙමෙයි. දැන් ලෝකය අතාරින්ට ලෝකයක් වැටහෙන මට්ටමක් තියෙනවා නේ. මේ වැටහෙන මට්ටම මොකද්ද කියලා අඳුන ගන්න. අන්න එතකොට යාට සිද්ධ වෙන්නේ ලෝකය අතාරින්ට නෙමෙයි, එයාගේ මානසික ප්‍රවාහය විශ්ලේෂණය කරගන්නයි. ඇයි ලෝකයක් ඇති බවට මනසටනේ වැටහෙන්නේ? මේ වැටහෙන එක කොහොමද එන්නේ? අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ මේ අභ්‍යන්තරික ක්‍රියාවලිය නාම රූප පරම්පරාව. වෙන මොකක්වත් නෙමෙයි. අභ්‍යන්තරික ක්‍රියාවලිය මොකද්ද? ඇයි දැන් ඇතුළ විශ්ලේෂණය කරගන්න ඕන්නේ ලෝකයක් ඇති බවට මට වැටහෙන එකක් තියෙනවනේ. අන්න ඒ වැටහෙන මට්ටමේ ලෝකය අතහැරලා දානවා. ඒ මානසික වැටහෙන මට්ටම අතහැරෙන මට්ටමට විශ්ලේෂණය කරගන්න. ඒකත් එකපාර අතාරින්නේ නැහැ. පින්වත්නි මේ විදියට බලන්න බලන්න සද්ධා උපදිනවා. මේක මහ පුදුම එකක්. මේ ගැඹුර දකින්න දකින්න සද්ධා උපදිනවා. ඇයි? අනික එයාට පහසුයි. මේ කාලේ යාට නිවන් දකින්නත් හරි පහසුයි. ඇයි නිවන් දකින්න පහසු පින්වත්නි? නිවන් දකින්න පහසු හේතුව එයාට එයා ඉන්න මට්ටමේ මොකක්වත් වෙනස් කරන්නේ නැහැ. එයා රත්තරම් බඩු පළඳින එක, කරාඹු පළඳින එක, ඒවා අත්තරින්නේ නැහැ. දැන් උපාසකම්මල පන්සලට එනකොට ওই ටික ගලවලා තියලා ඉනවනේ. දැන් බුද්ධ ශාසනය එක කියන්නේ නැහැ. ගැඹුරු ධර්ම එක කියන්නේ නැහැ. ලස්සනට පන්සලට එන්න පුළුවන්. ඒක හරි හොඳයි නේ. දැන් ලංකාවේ අය මේ ඒ ලස්සන ඒ කාලේ මිනිස්සු ලස්සනනේ පන්සලට ආයේ හොඳට බලන්නකෝ. දැන් විශාකාවෙම මහලතා පළඳනාව අමතක වෙලා යන්නේ. ආ ඒක දාගෙන ඇවිල්ලානේ පන්සලට. එයා ඒක පළඳගෙන ඇවිල්ලා. ඉතින් එයා ඒක අමතක වෙලා ගියාට පස්සේ එයා මොකද කළේ? මේක අමතක වෙලා ගියපු එක මට ආයෙ ඕනේ නැහැ. ඒ නිසා මේක විකුණලා ආරාමේ හදනවා කියලා නේ ආරාමේ හදලා තියෙන්නේ. එතකොට අනික විශාකාවගේ මහල්ලතා පළඳනාවට බුදුරජාණන්සේ අභියෝග කරන්න ගියෙත් නැහනේ. මොනවද විශාකා මේ කරන්නේ? සෝවාන් වෙච්ච කෙනෙක් නේද? සෝවාන් වෙච්ච අය මොකටද ඔවට වටිනාක? එහෙම කිව්වේ නැහැ. ඇයි? ලෝකේ අතහැරලා දාන එක වෙනුවට ලෝකයක් ඇති බවට වැටහෙන මට්ටමයි අතහැරලා දාන්නේ. ඉතින් ලෝකයක් ඇති බවට වැටහෙන මට්ටම අතාරින්න නම් ඒ ඇති වෙන මට්ටම මානසික මට්ටම මොකද්ද කියලා විශ්ලේෂණය කරද්දී බුද්ධ ශාසනය කියනවා නාම රූප පරම්පරාවක් කියලා. ලෝකයක් ඇති බවට වැටෙන්නේ නාම රූප ධර්මයන් නිසා. නාම රූප කියන අත්දැකීමක් නිසා. එතකොට මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම දුක්ඛාරය සත්‍යයෙන් බලනවා. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මා තුළ සිද්ධ වෙනවා නාම රූප ධර්ම ටිකක් පහළ වීම. ඒ නාම රූප ධර්ම ටික දුක්ඛාරය සත්‍යයෙන් බලනවා. ඇයි බුදුරජාණන්සේ වදාළනේ නාම රූප ධර්මයන් හට ගැනීම කියන්නේ දුකක් කියලා? පින්වත්නි මේ වෙලාවේ ලෝකේ වැටෙන එක දුකනේ. වැටුණාට පස්සේනේ වැඩ කරන්න වෙන්නේ. දුක මෝරණ එක වෙන්නේ පස්සේ. වැටෙන එක දුකක් නේ. පින්වත්නි මේ බඳු ඇඟක් තියනවා කියලා වැටෙන එක දුකක් නෙමේද? ඇයි මේ බඳු ඇඟක් තියනවා කියලා වැටුණාම මේකට කවන්න හිතෙනවා? දවල්ට කෑවේ නැහැ කියලා මතක් වෙනවා. අන්දන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන කිය ඒ විතර නම් කමන්නේ. මේ කුඩු දිව්වට පස්සේ ඒ වටේ ඉන්න අයටත් කවන්න ඕනනේ. වටේ ඉන්න අය ඇන්දද කියලාත් බලන්න ඕනනේ. වටේ ඉන්න අයගේවත් බලන්න ඕන, gederi ඉන්න අයගේ. එයාගේ ඇඳුම් විතරක් නෙමෙයි දරුවගේ ඇඳුනොත් හොදන්න වෙලානේ. පින්වත්නි, මේ මානසික ප්‍රවාහය ඊට ගැඹුරින් අවබෝධ කරගන්න. මේක ඊට ගැඹුරු එකක්. එහෙනම් බුද්ධ ශාසනය, එහෙනම් මතක තියාගන්න, ලෝකේ අතහරින එක අන්තයක්. ලෝකේ අතහරින්න යන්න එපා. ලෝකේ අතහරින්න හරි අල්ලගන්න හරි ඉතින්නේ ලෝකයක් ඇති බවට මනසට වැටහෙන නිසා නේද? අනි මානසික වැටහෙන ගතිය නිසායි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ, පින්වත් මහණෙනි, මේ බඹයක් පමණු කලේබරේටමයි මම ලෝකේ පනවන්නේ. අන්නේ දැන් තමයි අපිට හරියටම තේරෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස කියලා සූත්‍රයකදී අනුදැන වදාලා, පින්වත් මහණෙනි, මේ බඹයක් පමණු කලේබරේටමයි මම ලෝක සමුදේද ලෝක නිරෝධේද ඔක්කොම පනවන්නේ. ඒ නිසා එළිය බලන්න එපා කිව්වා. ඇතුළ බලන්න කිව්වා. ඇයි එළිය බලන්නේ නැත්තේ? එළියව පරිහරණය කරනවා කිසි ප්‍රශ්නයක් නැහෙනි. මොකද එළියව පරිහරණය නොකර අත්හැරලා දැම්මොත් ඒක අන්තයක්. එතකොට පරිහරණය නොකර අත්හරින්නේ නැහැ. ලෝකයක් ඇති බවට වැටහෙන මානසික ප්‍රවාහය මොකද්ද විස්තර කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මතු කළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මතු කළේ මේ වෙලාවේ ලෝකය වැටහෙන්නේ නාම රූප පරම්පරාවක් හට ගැනීම. මේ වෙලාවේ ලෝකේ වැටෙන්නේ නාම රූප පරම්පරාවක. මේ නාම රූප පරම්පරාව දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. තවම අපේ ඥානයක්වත් යථා භූත ඥානයක්වත් විදර්ම මොකක්වත් අපිට නැහැ. තවම මොකුත් නැහැ. අපි නිකම් මේක විශ්වාස කරගන්නවා. අනුමානෙට විශ්වාස කරාම හරි. අනුමානෙට. Tamangeම විශ්වාසයක් කරගන්න ඉස්සරහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තව අංග තියෙනවා වඩන්න. එතකොට තමා තුල හටගන්න දැන් මම නාම රූප પરම්පරාවත් විස්තර කරලා කියන්න යන්නේ නැහැ මෙතන. මොකද මට එකට වෙලාව නැහෙනේ. එතකොට ඒ නාම රූප પરම්පරාව දුක්ඛාරිය සත්‍යයෙන් විමසලා බලනවා. ඊට පස්සේ නාම රූප પરම්පරාව දුක්ඛ සමුදයාරිය සත්‍යයෙන් විමසලා බලනවා. කොහොමද ඒ නාම රූප પરම්පරාව ඇති වෙන්නේ? නාම රූප પરම්පරාව ඇති වෙන්නේ විඥාන ප්‍රත්‍යයෙන්. අපි තුල විඥානයක් තියෙන නිසා තමයි නාම රූප අධ්‍යක විඥානයක් නැති මිනිසුන්ට ලෝකයක් ඇති බවට මොකක්වත් වැටහෙන්නේ නැහැ. විඥානේ බහැර වුණාට පස්සේ හොඳට කන තියෙනවා. ඕනනම් මේකේ කෑලි බෑලි ටික වෙන කෙනෙකුට දෙන්නත් පුළුවන්. මැරුණු ගමම්ම. අවශ්‍ය නම් දෙන්නත් පුළුවන්. ඒකනේ මැරුණු මිනිසුන්ගේ ඇස් එහෙම ගන්නෙ. නමුත් මැරුණු මිනිසුන්ගේ ඇස් ගත්තා කියලා ඇස ගත්ත මිනිස්සයාට අර මැරිච්ච මිනිහක් දැක්ක විදිහටද පේන්නේ? එහෙනම් මේක ඇහි අවුලක් නෙමෙයිනේ. මේ වටිනාකම් වැටහෙන එක හිතටනේ ආйти. පින්වත්නි, මම මැරුණාට පස්සේ මගේ ඇස් දෙක දන් දෙන්න කියලා ලියන්න පුළුවන් මිනිස්සු එකටත් බයයි දැන්. ඒ කියන්නේ දැන් මැරුණාට පස්සේ ඇස් දෙන්න කියලා ලියන්න මිනිස්සු කැමති නැහැ. එහෙම වෛද්‍ය ආචාර ධර්ම ටිකක් තියෙනවනේ. මැරුණාන් පස්සේ කෙනෙකුට ඇස් දෙන්න පුළුවන්නේ. ඇස් දන් දෙනවා කියලා අපි කියන්නේ. මිනිස්සු ඇස් දන් දෙන්න බයයි. මිනිස්සු හිතන්නේ මේ පණ පිටින් ගලවගෙන යයි දැන් කියලා. එතකොට දැන් මගේ ඇස් දෙක තව කෙනෙකුට දුන්නාම එයා මම ලෝකෙ දැක්ක විදිහටද දකින්නේ? ඉතින් මගේ ඇහැ නිතියෙන යාට. එහෙනම් මතක තියාගන්න, මේක බැලූ බැලමටම පේනවා. මේකේ වටිනාකම් වැටහෙන්නේ, මේ සංඥා වැටහෙන්නේ, විතර්ක කරන්නේ ඔක්කොම සිතට අදාළ. එයා මම දැක්ක විදිහට නෙමෙයි, යාට ඇහැ දුන්නට පස්සේ ඒ ඇහිනුත් එයා එයාගේ දරුවා විදිහට වටහා ගන්න කලින් දැක්ක විදිහටමයි. එහෙනම් මේක මේ ඇහේ පොඩි වැඩයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඒක. භෞතික විද්‍යාව ඇහැ මත යැපෙන එක තමයි කරන්නේ. දැන් භෞතික විද්‍යාව මහ ලොකු දෙයක් කියලා අපි කිව්වට ඒගොල්ලෝ ඇහැ මත තමයි යැපෙන්නේ. ඇසේ ක්‍රියාකාරීත්වය ගැන තමයි ඒගොල්ලෝ සංවේදී. ඇසේ ස්නායු පද්ධතිය ගැන, ඇසේ තියෙන විවිධ සංජානන ක්‍රියාවලියට අදාළ මේ ඇහි දුර්වලතා ගැන, ඒවා ඔක්කොම ගැන තමයි අල්ට උනන්දුව තියෙන්නේ. නමුත් අපිට එක දෙයක් ඉතා පැහැදිලි, මේ ඇහැ තව කෙනෙකුට දුන්නම් මම දැක්ක විදියට නෙමෙයි නම් දකින්නේ. ඇහි ඇහැට කරන්න පුළුවන් දේ පොඩි. එනම් මේක සම්පූර්ණ නාම ප්‍රවාහයක් තියෙන්නේ. ඒකනේ ඇස එක පැත්තකට දාලා, මේ ඇස එක පැත්තකට දාලා කියන්නේ රූපය කියන එක එකක් විදියට කියලා, වේදනාව, සංඥාව, සංකාර, විඥාන ඔක්කොම හිතට අදාළ දේවල් කියන්නේ බුද්ධ ශාසනේ. හිතට අදාළ ඒවානේ කියන්නේ. දැන් පංචස්කන්ධෙන් එකක් තමයි ඒ ඇහැ. හැබැයි ඇහි කතාව කියලා එතනින් පස්සේ කියන්නේ රූපය ගැන කියලා, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔක්කොම සිතට අදාළ දේවල්. එතකොට පින්වත්නි, හොඳට මතක තියාගන්න, ටිකක් ගැඹුරින් අපි හොඳට කියවලා විමසලා අපි මේ කතාව තේරුම් ගන්නකොට අපට දැනෙනවා මොකද්ද. දැන් පින්වත්නි, මේ ලෝකය අතහරින එක අන්තය. එතකොට ලෝකය අතහරින්න හරි අල්ලගන්න හරි වෙන්නේ ලෝකයක් තියෙන බවට සිතට වැටහෙන නිසා. කෑම තියෙනවා, කෑම කණ්ඩ ඕන මමත් තියෙනවා, හැබැයි කන්නේ මම කන්නේ අද. කෑමක් තියෙනවා, කෑම කණ්ඩ ඕන මමත් ඉන්නවා, කෑවේ නැත්තම් ඇඟ දුර්වල වෙන බවත් දන්නවා, හැබැයි මම ෘතයක් විදියට කන්නේ අද කියලා ඉන්නවා, කණේ කත ඇරලා ඉන්නවා. එතකොට ඒක අන්තිනේ. ඇයි ඒක අන්තයක් වෙන්නේ පින්වත්නි? මේ දැන් ඕක අන්තයක්. බුද්ධ ශාසනයේ කියන දේ තාම ගැඹුරුයි, ඔකල හොඳට තේරුම් ගන්න. මම මේක පුනරුච්චාරණයක් කරන්නේ ඒකයි නැවත නැවත. එතකොට දැන් පින්වත්නි, ලෝකය අතහරින්න හිතෙන්නේ, ලෝකය අතහැරලා දාන එක අන්තේ. ලෝකය අතහරින්න තියෙන්නේ හිතෙන්නේ ලෝකයක් තියෙන බවට වැටහෙන නිසානේ. ලෝකයක් තියෙන බවට වැටහෙන මට්ටම ලිහලා බලනකොට බුද්ධ ශාසනය අපට නාම රූප පරම්පරාවක් හට ගැනීමෙන් ලෝකය වැටහෙනවා. ලෝකේ වැටහුණාමනේ දුක. දැන් මේ වෙලාවේ දරුවා මනසට වැටුණාට පස්සේ තමයි දරුවා ගැන හොයන්න හිතෙන්නේ, දරුවාට කෝල් කරලා බලන්න හිතෙන්නේ, ඔක්කොම කරන්න හිතෙන්නේ දරුවා වැට. දැන් මේ වෙලාවේ දරුවා වැටෙන්නේ නැති වුණාට පස්සේ සංසුන්නේ ඔයගොල්ලෝ. හැබැයි ඔයගොල්ලන්ට මානසිකාරය කළාම මනෝවිඥානයේ පහළ වීමෙන් දරුවා වැටෙනකම එනවා. දරුවා අතහැරලා දාන්නේ අපි. එතකොට දරුවා අතහරින්න නැතුව කොහොමද ධර්මයේ දියුණු කරන්නේ? දරුවා වෙනුවෙන් වැඩ කරන එක ඇතුලේ අපි දකින්නේ කුසලයමයි. අන්න ඒකට තමයි අපි දක්ෂ වෙන්න ඕන. දරුවා ඇතුලෙන් අපි දකින්න ඕන කුසලයමයි පින්වත්නි. ඇයි? එතකොට අර මේ උපේක්ෂාවකට හිතපත් වෙනකොට දරුවා උදෙසා කරන සියලු කෘත්‍යයන් පිළිබඳ එයාට කුසලතාවයේ විශේෂ සංග්‍රහ කර කර බල බල ඉන්නවා ජීවිතේ. ඉච්චරයි. දරුවා අතහැරලා දාන්නේ නැහැ. එතකොට දරුවා අතහරින්නේ, අතහරින්නට හිතෙන්නේ දරුවා ඉන්න බවට මනසට වැටහෙනකම ඇතුලේ. දැන් බුද්ධ ශාසනයේ ඔච්චර දුර යන්නේ නැහැ. බුද්ධ ශාසනයේ කරන්නේ අර තමන්ව වැටහෙන මට්ටම තියෙනවනේ, ලෝකේ වැටහෙන මට්ටම. මේ වැටහෙන මට්ටම මොකද්ද කියලා විස්තර කරනවා. මේ වැටහෙන මට්ටමේදී බුද්ධ ශාසනය කියනවා නාම රූප පරම්පරාවකට ගැනීමෙන් තමයි ඔයාලට ලෝකයක් ඇති බවට වැටහෙන්නේ. ඉතින් ඇති බවට වැටුණාට පස්සේ ලෝකේ අතහැරලා දාන්න ඕන කියලා හිතෙනවා. ඒ නිසා ඒ අතාරින්න යන්නේ අර වැටෙන මට්ටම ඉස්සලා විශ්ලේෂණය කරගන්න. ඒ ලෝකේ ඇති උනේ කොහොමද කියලා බලනවා. විඥාන පත්‍යය නාම රූප. විඥානස්කන්ධයක් තියෙන නිසා තමයි මේ වැටහීම තියෙන්නේ. ඒතර විඥානයේ නිරන්තරයෙන් බිඳි බිඳි යන විඥානයේ නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධ වෙලා යනවා. විඥානයේ නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධයි. මෙන්න මේ මට්ටමට ඔයාලට දකින්න එක තමයි මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ. හැබැයි ඔයාලා ඔහොම බැලුවා කියලා ඔයාලට මුකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මඟඵල ලබන්නේ නැහැ. සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. සත්‍ය අවබෝධය කරා යන්න නම් මොකද්ද කරන්න ඕන? සත්‍ය අවබෝධය කරා යන්න නම් සම්මා දිට්ඨියට සම්මා සතියෙන් උදව්ව ගන්න ඕන. සම්මා දිට්ඨියට මොකෙන්ද උදව්ව ගන්න ඕන? සම්මා සති මධ්‍යමා පටිපදාවේ අත්පුත්තිබ්බට තව අංග 8ක් 7ක් තියෙනෝනේ. සම්මා සතියෙන් උදව්ව ගන්න ඕන. එතකොට සම්මා සතියෙන් උදව්ව ගන්නකොට දැන් සම්මා සතියෙන් උදව්ව ගන්න නම් සම්මා සතියෙන් උදව්ව ගන්නකොට අර නාම රූප પરම්පරාව ගැන පිළිසිඳ අවබෝධයක් කරා යන්න තමයි. දැන් බුදුරජාණන්සේ කිව්වට විශ්වාස කරගන්නම බෑනේ. ඒකනේ භාගතුනාංශි වදාලේ පින්වත් මහණෙනි, මාවත් ඔබ විශ්වාස කරන්න ඕනේ මේ ධර්මයේ වඩලා බලන්න කියලා. හැබැයි මූලික විශ්වාසයක් නැත්තම් මේක අතහැරිනවනේ. ඒකනේ සද්ධාව කියන එක පළවෙනියෙන් පෙන්නන්නේ. ඒ සද්දාව නැත්තම් මොකක්වත් බැරි. මොකද මේක පිළිගන්නේ නැණි පින්වත්නි. ලෝකේ වෙනස් කර කර ඉන්නවා. යා මේ කතාව පිළිගන්න කැමති නැණි. එතකොට පින්වත්නි මතක තියාගන්න මේ විශ්ලේෂණය ඇතුලේමයි සෝවාන් වෙන්න තියෙන්නේ. ගැඹුරුයි කතාව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාළ දේ ඉතා හොඳින් තේරුම් ගන්න. සම්මා සතිය වඩනකොට මේ රූපය විසුරුව විසුරුව බලනවා. රූපේ විසුරුවල බලනවා සම්මා සතියෙන්. වේදනාව විසුරුවල බලනවා. වේදනා කිසි අඩුවක් නැතුව විස්තර කරලා තියෙන වේදනාව. තමන්ගේ සිත විසුරුවල බලනවා. සිත් 16කට බෙදලා කිසිම අඩුවක් නැහැ සිත ගැන බුද්ධ ශාසනය ඇතුලේ බැලුණකොට. එතකොට සිත ගැන කරපු අපේ දේශනා අහලා බලන්න. සිත 16කට සිත් 16ක් පෙන්නලා ඒ 16ෙම බුද්ධ ශාසනය පෙන්නනවා. සරාගං සිත්තං විතරාගී සිත, සදෝස සිත, වීත දෝස සිත, විමුක්ත සිත, අවිමුක්ත සිත, සංකිට්ත සිත, විකිට්ත සිත කියලා ඔයාලා අත්දකින්න සියලු සිත් ගැන බුදුරජාණන් වහන්සේ 2600කට යහපත් දිව දාලා විස්තර කළා. ධම්මානුපස්සනාවේදී මේ නාම රූප පරම්පරාව එක මිටකට අරගෙන ඇති වෙන නැති වෙන විදිය වදාලා. වෙන වෙනම නෙමෙයි ඔක්කොම එක මිටකට අරගෙන වදාලා. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එතකොට එහෙම විස්තර කරපු විදියට බැලුවා කියලා තොය පින්නතුන්ලාට මොකක්වත් වෙන්නේ නැහැ. සම්මා සතිය වඩන්න ඕන. අන්න ඒක තමයි ඉතාල වැදගත් දේ. මොකද්ද සම්මා සතිය වඩනවා කියන්නේ? සම්මා සතිය තමයි සිත ගැන දැනගන්න එක, රූපය ගැන දැනගන්න එක, වේදනාව වේදනානුපස්සනාවෙන් දැනගන්න එක, සිත ගැන චිත්තානුපස්සනාවෙන් වඩනකම එක නෙමෙයි. වඩනවා කියන්නේ මොකද්ද? මේවා ඇති වෙන නැති වෙන විදිය බලනවා. මොකද වඩනවා කියන්නේ? සිත ඇති වෙන නැති වෙන විදිය බලනවා. මේ රූපය ඇති වෙන නැති වෙන විදිය බලනවා. තමන්ගේ සිතේ හට ගන්න විතර්ක ඇති වෙන නැති වෙන. අන්න එහෙනම් මතක තියාගන්න, වඩනවා කියන්නේ මොකද්ද? ඇති වෙන නැති වෙන විදිය බලන එක. එහෙනම් මම නිවන් මඟ වඩනවා කියලා ඔයාලට කියන්න බෑ. මම බණ ටිකක් අහනවා එච්චරයි. නිවන් මඟ වඩනවනම් මම මේ බණ අහගෙන ඉදි අනේ මම නිවන් මගමයි වැඩුවේ. නිවන් මග වැඩුවනම් ඔයාලට මේ බණ අහනකොට ඔයාලා තුල ඇති වෙන නාම රූප පරම්පරාව ඇති වෙන නැති වෙන විදිය බණ හද්දි බලන්න පුළුවන් වෙන්න ඕන. එහෙම ඒ කාලේ මිනිස්සු බණ ඇහුවා. ඒ නිසා ඒගොල්ලෝ බණ ආසනීති ළඟදී සෝවන්න උනා. එහෙනම් මේ වඩනවා කියන්නේ මොකද්ද පින්වත්නි? ඇති වෙන නැති වෙන විදිය බලන එක. එතකොට ඇති වෙන නැති වෙන විදිය බල බල ඉන්නකොට ඒ ඇති වෙන නැති වෙන විදිය බලන්න තරම් අපේ හිත ශක්තිමත් නැහැ. ඇයි? අපි මෙච්චර කල්ම කළේ අරමුණු පස්සේ දුවපු එක. අරමුණු විශ්වාස කරගත්ත එක. ඒ නිසා අපට සිත ඇති වෙන නැති වෙන විදිය බලන එක හුරුවක් පුරුද්දක් අපට නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? අන්න ඒ නිසා තමයි සම්මා සමාධිය කියන එක වඩන්නේ. ඇති වෙන නැති වෙන විදිය බලන මට්ටමට ඇතුළ ලෑස්ති කරගන්න. දැන් හරිනේ, දැන් තේරෙනවද මජ්ක්‍ධිම පටිපදා කියන්නේ ප්‍රධාන වැඩපිළිවෙල කියලා? හැබැයි ඕක පින්වත්නි, ඕකේ පොඩි ගැටලු, කියන්නේ ඕක තියෙනවා පොඩි ප්‍රශ්නයක්. අපි ওই පාඩම් කරගත්ත විදියට නෙමෙයි වැඩින්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වා නිවන් මඟ වඩද්දී ඔය පිළිවෙලට නෙමෙයි වැඩින්නේ. එතකොට එහෙනම් මේ මම අලුත් බණක්ද කියන්නේ? නෑ, මේ වැඩෙන විදිය ගැන තියෙනවා මහා චත්තාරීසක කියලා සූත්‍රයක. මම මේ කියන විදිය ගැන ඔයගොල්ලෝ හොයලා බලන්න. හැබැයි එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කතාව වැරදිද? නෑ, වරදක් නැහැ. ඒක හරි. ඒ විදියට නිවන් මඟ කියන්න පුළුවන්. හැබැයි මම මේ අද කියාපු බණට ඔයගොල්ලන්ට ඒ කතාව අදාළ නැහැ. එතකොට සම්මා දිට්ඨියට, සම්මා දිට්ඨියෙන් ඔයාලා බුදුරජාණන්සේ වදාළ කතාව දැනගත්තනි. එතකොට සම්මා දිට්ඨියට එනකොටම ඔයාලා අන්ත දෙක බිඳලා ඉවරයි. ඇයි අන්ත දෙක බිඳලා ඉවර? අන්තේ වෙන්නේ ලෝකේ අතහරින්න ලෑස්ති වෙන එක. අපි ලෝකේ අතහරින්නේ නැහැ, ලෝකේ වෙනද වගේම පාවිච්චි කරනවා. අපි කරන්නේ මොකද්ද? ලෝකේ අතහරින්න හරියෙන්නේ ලෝකයක් වැටෙන නිසානේ. මට ලෝකේ වැටෙන මට්ටම මොකද්ද කියලා විස්තර කරලා බලනවා. අන්න ඒ විස්තර කරගන්නකොට අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. බුදුරජාණන් සවදාලා ඔයාලා තුල විඥාන පත්‍යා නාම රූප, විඥාන ප්‍රති නාම රූප පරම්පරාවක් තමයි ඔය හටගන්නේ. විඥානෙ නිරුද්ධ වෙනවා නිරන්තරයෙන්. එතකොට නාම රූප නිරුද්ධ වෙනවා. ලෝකේ හැම වෙලාවෙම ඇති වෙලා නැති වෙලා යනවා. එදා තිබ්බ ලෝකේ අද නැහැ. බණ පටන් ගන්නකොට තිබ්බ ලෝකයක් දැන් නැහැ. ලෝකේ ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් ඒ ඇති වෙලා නැති වෙලා යන එක අපේ ඥානයක්ද? නෑ, අපිට නිකන් බුදුරජාණන්ස කිව්ව කමට අපි නිකන් ආ එහෙමද කියලා ඔළුව පාත් කරලා පිළිගත්තා එච්චරයි. ඒ පිළිගත්තකම ඇතුලේ අපිට ඔය පිළිගත්තකමට වඩා ලෝකේ වටිනවා. එළියට ගියාම මේ බණට වඩා ඔයාලට ලෝකේ වටිනවා. එනිසා මේ බණ අහන එක මිනිස්සෙක්වත් මම විශ්වාස කරන්නේ නැහැ. ඇයි? එයා ලෝකෙට වැඩ. හැබැයි සතර සතිපට්ඨානෙ වඩන මනුස්සයා මම විශ්වාස කරනවා. ඇයි? සතර සතිපට්ඨානෙ වඩන්න වඩන්න එයා යාගේ ඇතුළ යාගිම සිතින් දකිනවා. බණ අහන කෙනාට තියෙන පොඩි ලාමක පොඩි දෙයයි සම්මා දිට්ඨිය පොඩ්ඩයි. එතකොට සම්මා, එතකොට දැන් සතර සතිපට්ඨානින් මේ සතර සතිපට්ඨ සම්මා සතියෙන් කරන්නේ මේ නාම රූප පරම්පරාව පිළිබඳ විස්තර කරලා දෙනවා. එතකොට සතිය වඩනවා, සම්මා සතිය වඩනවා කියන්නේ මොකද්ද? මොකද්ද වඩනවා කියන්නේ? ඇති වෙන නැති වෙන විදිය බලනවා. රූපේ ඇති වෙන නැති වෙන විදිය බලනවා, වේදනාව ඇති වෙන නැති වෙන විදිය බලනවා, සංඥා ඇති වෙන නැති වෙන විදිය බලනවා, සිත ඇති වෙන නැති වෙන. ඒ ඇති වෙන නැති වෙන විදිය බල බල ඉන්න තරම් ඔයාලගේ ඇතුළ ලෑස්ති නෑ. ඔයාලගේ ඇතුළ එච්චර කලබලයි. ඔයාලගේ ඇතුළ ගොඩාක් කලබලයි. ඒ ඇති වෙන නැති වෙන විදිය බලන්න බෑ. එහෙම බලාගෙන හිටියත් ආයෙත් මනසට මනෝ සම්පස්සේ නිසාම ලෝකේ වැටෙනවා. ආයෙතකොට නිකම් වාඩි වෙලා හිටියට මොකක්වත් වැඩිච්ච භාවනාවක් නෑ. ඒ නිසා අර ඇති වෙන නැති වෙන විදිය බලන්න ඔයාලා තුළ සංයමයක් නැති නිසා මොකද අපි කරන්නේ? සම්මා සමාධිය වඩ වඩා ඇති වෙන නැති වෙන විදිය බලන්න පුළුවන් මට්ටමට ඇතුළ ලෑස්ති කරගන්නවා. ඇතුළ ලෑස්ති නැනිද? ඒ නිසා තමයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා යටත් පිරිසින් පළවෙනි ධ්‍යානෙවත් උපදෝ ගන්න ඕනේ. එක්කෝ පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච මට්ටමට හිත දේ. ඒ කිට්ටු වෙච්ච මට්ටමට කියන්නේ මොකද්ද? උපචාර සමාධිය, අර්පණා සමාධිය කියලා කියනවා. සමහර පළවෙනි ධ්‍යානෙ හැමෝටම උපදින්නේ නැහැ. නමුත් පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙන මට්ටමටවත් ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්න ඕනේ. එහෙම බලාගෙන ඉන්නකොට අන්න එතකොට සම්මා එතකොට හිත තුල සිතුවිලි වේගය අඩු වෙලා, විතර්ක අඩු වෙලා, සිත තුල කෙලෙස් ਵਿਚාරය අඩු වෙලා, සිත ගැඹුරු තැනක නවතිනවා. ඒ ගැඹුරු තැන නැවතිලා ඉන්නකොට තේරෙනවා නින්දකට වැටිලා නැහැ. හැබැයි සිත මොකද්දෝ ගැඹුරු තැනක තියෙනවා. කිසි වේදනාවක්වත් අපහසුතාවයක්වත් වැටහින්නේ නැහැ. ගැඹුරු තැනක හිත තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට උපද්දවන්න පුළුවන් වෙලාවක් තමයි. ඔගොල්ලන්ට එහෙම එකක් එහෙම අත්දැකීමක් නැත්නම් ඒක උපද්දවන්න පුළුවන්. මම මේ ප්‍රායෝගික අත්දැකීමෙන් කියන්නේ. හොඳයි. එතකොට ඒක උපද්දවන්න පුළුවන් උදේට නැගිට්ටාම නිින්දයි නිින්ද නැහැයි වගේ වෙලාවක් තියෙනවා නේද? තවම ටිකක් ඇඳේ ඉන්න ඕන වගේ හිතෙනවා. නැද දැම්ම නැගිටින්න ඕනේ නැහැ වගේ නිකන් ඇහැරලා ඉන්නේ. නමුත් හිත කියනවා මේ දැම්ම යන්න එපා ටිකක් කියලා කියනවා. ඔහොම ඉඳ ටිකක් කියලා හිත කියනවා. අන්න ඒ වෙලාවේ භාවනා කරන්නකෝ. අර ඒ අත්දැකීම ඉක්මනට ලබන්න පුළුවන්. අන්න මේ නිින්ද, ඒ කියන්නේ නිින්දට නිින්ද නෙමෙයි තියෙන්නේ. නිින්ද නිදා ගන්න ඕන කියලා හිත කියන්නේත් නැහැ. නමුත් හිත කියනවා පොඩ්ඩක් ඇඳට වෙලා ඉන්න තව ටිකක් කියලා. ටිකක් නිතර ඇස් අරගෙනම ඉන්න හිතෙන්නේ නැහැ. ඇහැරලා ඉන්න ටිකක් ඇස් පියාගෙන පොඩ්ඩක් ඉන්න කියලා හිත කියනවා. ඕගොල්ලන්ට එහෙම හැමෝකටම නිින්දේ අත්දැකීම් තියෙනවනේ. ඒක උදේට හිත කියන්නේ. අන්න ඒ වෙලාවට ඔය පින්නතුල නිකම්ම ඇඳේම හිමීට කොටේ එලින් කරලා වාඩි වෙන්නකෝ. වාඩි වෙලා හුස්ම දිහා බලන් ඉන්නකෝ. අර අත්දැකීම ඉක්මනට උපදව ගන්න පුළුවන්. ඔක කරලා බලන්න දවස් 3යි යන්නේ. මම මේ කියන්නේ මගේ පුද්ගලික අත්දැකීම. මේ ಗುಣධර්ම එහෙම නෙමෙයි මේ කියන්නේ මම පුද්ගලික අත්දැකීමක් මේ කියන්නේ. එතකොට ඒක ඒ වෙලාවට අර හිත ගැඹුරු තැනක නවතින ගතිය. මොකද ඇත්තට මේක ඊට හොඳ දෙයක්. මොකද සිතුවිලි ගලන්නත් පටන් අරන් නැණි තවම. අරමුණු නිසා ඉතා වේගෙන් සිතුවිලි ගලන්න පටන් අරගෙන එක කුසියට ගියාම වෙන වැඩ. උයන්ඩ ඕනේ නේද? මේ බොංචි කඩන්න ඕනේ නේද? පොල් ගන්න ඕනේ නේද? ඕවා මේවත් එක දැමීටි කරගන්න පුළුවන් වෙයිද දන්නේ හත වෙනකොට ළමයට කෑම. ඒවත් එක වේගෙන් හිතුවිලි විතර්ක වැඩි වෙනවා. ඉතින් ওই කාලේ කාන්තාවක් මලොත් එහෙම දුගති යනවා. ඇයි සිතුවිලි විතර්ක එච්චර ඇතුලේ හොල්මන් කරන්න ගන්නවා? උදේට කාන්තාව හරි කලබලයි නී ලංකාවේ කාන්තාව. ඊටාම නොසන්සුන් තත්ත්වයක් තියෙන්නේ. ඒ නොසන්සුන් තත්ත්වයේ ස්ත්‍රියට අවදානම. නමුත් තවම මේ වැඩේ පටන් අරන් නැහැ. ඒක වෙලා නැහැ තවම. ඉතින් අන්න ඒ ඔය වෙලාව පාවිච්චි කරන්නේ හිත ගැඹුරු තැනක නවතිනවා. අන්න ගැඹුරු තැන නවතිනවා ඒක නිින්දත් නෙමෙයි. හොඳින්ම දන්නවා නිින්ද නෙමෙයි. නමුත් සිතට මේ කාය සම්පස්සයක්, කාය පිළිබඳව පවා සැහැල්ලුවක් වැටහෙනවා. විශේෂ ප්‍රීතියක් ජනිත වෙන්නෙත් නැහැ ඇත්තටම. නමුත් සිතුවිලි නිකන් විරහිත වුණා වගේ. එහෙම සිතුවිලි විරහිත වෙන්නේ නැහැ. එච්චර අඩුයි සිතුවිලි ගලනික. අන්නේම ගැඹුරු තැනක සිත නවතිනවා. අන්න ඒක තමයි සමාධියේ මූලික අත්දැකීම. පළවෙනි ධ්‍යානික ඊට වඩා උඩින් තියෙන එක. අන්නේ අත්දැකීමට ගිහින් ඕගොල්ලන්ගේම සිත දෙස බලන්න පුරුදු වුණොත්. ඒතර ඕගොල්ලන්ට ඒ වෙලාවේ සිතුවිලි අඩු නිසා ඔයාලා උපාය මාර්ගයක් පාවිච්චි කරනවා. ඊයේ රෑ සිත කොහොමද වැඩ කරේ කියලා බලනවා. අතීත විදර්ශනා කරන්න ඕනනේ නිවන් දකින්නවනේ. ඊයේ රෑ එතකොට ඕගොල්ලෝ බලනවා ඊයේ රෑ මගේ සිත තුළ සිතුවිලි වේගෙන් ගලන්න පටන් ගත්තා. ඒ සිතුවිලි ඔක්කොම නිරුද්ධ වුණා. නිින්දට වැටෙනකොට සිතුවිලි සම්බන්ධ මට කිසිම අත්දැකීමක් නැහැ. එතකොට ඒ සිතුවිලි ඔක්කොම අනිත්‍ය වෙලා ගියා කියලා එහෙම ඊයේ රාත්‍රී අත්දැකීමේ ඉඳලා දැන් අත්දැකීම බලනවා. ඒ අත්දැකීම පස්සේ දැන් මම නැගිටලා කුසියට යන්නේ. ඔෆිස් යන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඒ අත්දැකීම ඇතුලේ ආයෙත් සුපුරුදු විදියට සිතුවිලි ගලන්න නියමිත ආකාරයත් බලනවා. අන්න එතකොට අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අතීතයේද අනාගතයේද වර්තමාන මේ වර්තමානයේ සිතුවිලි ප්‍රකට නැහැ. නමුත් ගැඹුරු තැනක සිත නැවතිලා තියෙනවා. නමුත් ඒත් සිතට නොයික් සිතුවිලි වැටෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ওই විදියට සිත දෙස බලාගෙන ඉන්නකොට අර සමාධිමය අත්දැකීම ඇතුළෙම එයාගේම සිත දකින්න පටන් ගන්නවා. එතකොට එයාට පේනවා මේ විඥානේ දැන් අන්න එතකොට එයාට පුළුවන් විඥාන පත්‍යා නාම රූපං කියලා අර බුදුරජාණන් වදාළ දේ තියෙනවානේ. අන්න ඒක දකින්න පුළුවන්. විඥානය හට ගන්නවා, එතනම නාම රූප හට ගන්නවා. විඥානය නිරුද්ධ වෙනකොට එතනම නාම රූප නිරුද්ධයි. ආය අලුත්ෙන් විඥාන ස්කන්ධේ කන පැත්තෙන් ඇස පැත්තෙන් කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් කියන්නේ ආය පැත්තක්. එක එක පැති වලින් පහළනවා. ඒ අනු නාම රූප හට ගන්නවා නිරුද්ධයි. එහෙම බලනකොට එයාට ලෝකය කියලා එකක් පේන්නේ. මනස තුල යාට ලෝකය කියලා එකක් පේන්නේ නැහැ. ලෝකය කියලා එකක් වැටෙන්නේ නැති නිසා ඇයි ලෝකයෙන් පදිංචි වෙන්න ලෝකයක් අහුවෙන්නේ නැහැ. පදිංචි වෙන්න ලෝකයක් අහුවෙන්නේ නැති වෙනකොට එයා තුල පින්වත්නි ලෝකයට බලපෑම් කරන එක, ලෝකය අතහරින්න හෝ අල්ලගන්න ඕන කියන එක ඉන්නේ නැහැ. දැන් අර මනසට යාට ස්ථිරසාර පදිංචි විය යුතු මගේ වසඟේ පවත්න්න පුළුවන් ලෝකයක් වැටෙන්නේ නැණි. ඒ ලෝකයක් වැටෙන්නේ නැති නිසා මේ ලෝකේ පදිංචි වෙන්න ඕන කියලා යාට හිතෙන්නේ. දැන් මෙන්න මේක තමයි පින්වත්නි බුද්ධ ශාසනයේ අර්ථය. ලෝකේ අතහැරියේ නෑ දැන්. එයාට පදිංචි වෙන්න ලෝකයක් දැන් පේන්නේ නැහැ. එතකොට નિરાයාසයෙන් අත්හැරෙන්නේ. ඒ අත්හැරීම කියන්නේ පරිහරණය නොකරනවා කියන එක නෙමෙයි. නිරායාසින් වටිනාකම අන්න එතකොටයි පින්වත් නිසිත කම්පා වෙන්නේ නැත්තේ. ඔන්න බලන්න අටලෝ දහමෙන් කම්පා නොවන රටාව. එහෙනම් යම් කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙනවා නම් එයාට තියෙන්නේ පින්වත් නී සම්මා දිට්ඨියයි සම්මා සතියයි සම්මා සමාධියයි වඩන්නයි. ඉතුරු අංග ටික උදව් කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඉතුරු අංග වලින් උදව්ව ලැබෙන්නේ. ඇත්තටම ওই සම්මා වාචා සම්මා කම්මන්ත කියනවා තියෙනව නේද? පින්වත්නි නිවන් මගේදීව ගොඩාක් දුර ඉඳලා උදව් කරන්නේ. නිවන් මගේදී ඒ නිසා අපි බුද්ධ ශාසනේ හයියෙන් වචන කතා කරන එකේම අඩු කරන්න කියන්නේ. ඇයි? ඒක නිවන් මගට ඍජුව සම්බන්ධ නැහැ. කෙනෙක් වැඩියෙන් කතා කරනෝ නම් ඒක නිවන් මගට බාධාවත් තමයි. නමුත් අපි ඒකට අභියෝග කරන්නේ. නිශ්ශබ්දතාවේ හොඳයි තමයි. ඒ සම්මා වාචා කියන එක නිවන් මගේදී දුර ඉඳලා උදව් කරන්නේ. ඒ නිසා මේ දේශන හොඳට අහන්න ගිහි. අහලා මේක තේරුම් ගන්න. එතකොට මේක හොඳට අහන්න මේක ගැඹුරුයි. හැබැයි මේ ගැඹුර තේරුම් ගත්තට පස්සේ ඔයාලට තේරෙවි බුද්ධ ශාසනීය නාමයෙන් කරන්න තියෙන්නේ මගේ ඇතුළම විමස විමසා බලන එක. එතකොට ඇතුළ විමස විමස බලනකොට යාට ඇතුළාන්තයේ දකින්නකොට පදිංචි වෙන්න ලෝකයක් පේන්නේ නැහැ. පදිංචි වෙන්න ලෝකයක් පේන්නේ නැති වුණාට පස්සේ යා පින්වත් නිලෝකේ වෙනස් අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ. ඇයි කම්පා වෙන්නේ? හැම වෙලාවකම ලෝකයක් ඇති බවට වැටහෙන එක ඇතුළෙනේ. දැන් ලෝකයක් ඇති බවට වැටෙන්නේ නැහැ. මොකද පදිංචි වෙන්නේ යාට ලෝකයක් පේන්නේ නැහැ. හැම වෙලාවකම ඇති වෙලා නැති වෙලා යනවා කියලා පේනකොට. මේ හැම වෙලාවකම ඇති වෙලා නැති වෙලා යනවා නම් කොතනද පින්වත් මම පදිංචි වෙන්නේ? පදිංචි වෙන්න ලෝකේ. එතකොට මේ ශ්‍රාවකයා මොකද? එයා හැම වෙලාවකම අලුත්. එයා හැම වෙලාවකම අලුත් කෙනෙක්. එයාගේ සිත හැම වෙලාවකම අලුත්. එනිසා ඔය පින්තුන්ට යෝජනා කරන්නේ හැම වෙලාවකම අලුත් වෙන්න. හැම වෙලාවකම අලුත් වෙන්න පින්වත්. එතකොට මේ අලුත් වීම ඇතුලේ තමයි ඔයාලට බුද්ධ ශාසනයේ අර්ථය තියෙන්නේ. අපි කම්පාවටපත් වෙන්නේ අලුත් වෙන්න බෑ. ඊයේ මතකයත් එක්ක ආද අපි ජීවත් වෙන්නේ. පොඩි කාලේ මතකයත් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ පොඩි කාලේ මතකයත් එක්ක ජීවත් වෙනකොට අපි ඒ පොඩි කාලේ මතකයේ ඇතුලේම කෙලෙස් උපදවනවා. හැම වෙලාවකම අලුත් වෙන්න. ඒ අලුත් වෙන එකේ තියෙන රහසක් තමයි ලෝකේ අතාරින එක. අලුත් වෙන ලෝකේ අතාරිනවා කියලා කියන්නේ මොකද්ද? අර සම්පූර්ණයෙන්ම කෙලෙස් සහගත මතකය අයින් කරලා දාන්නේ. මේ මොහොත ඉතා වැදගත් අවකාශයක් විදිහට පිළිගන්නේ. මෙන්න මේ විදිහට ටිකක් ගැඹුරු එකක් මම මේ කිව්වේ. සමහර අයට මේක තේරෙන්නේ නැති, සමහර අයට තේරෙන්නේ නැතුව ඇති. නමුත් මේක වැඩුවොත් යම් කෙනෙකුට පුරුදු කළොත් මේක හොඳට දැනෙනවා. දැනෙනවා. ඒ දැනීම ඇතුලේ තමයි අටලෝ දහමෙන් සදාතනික ප්‍රකම්පණේ නවතින්නේ. නැත්තම් බෑ අපිට නිකන් කියන්න පුළුවන්. පින්වත්නි කම්පා වෙන්න එපා කියලා කියන්න පුළුවන්. නිකන් වචන විතරයි ඒව. එනිසා කම්පා නොවීම පිණිස ආධ්‍යාත්මික වැඩපිළිවෙලකට එකතු වෙන්න. ඔය හැම දිනාටම මේ දේශනාව නිවන් පිණිස උපකාර වේවා. ටිකක් ස්වභාවයෙන් ගැඹුරට යන කතාවක් කිව්වේ. නමුත් අපිට පැයකටත් වැඩි වෙලාවක් දීර්ඝ වෙලාවක් ගිවිලා තිබෙනවා. ඉතින් දේශනාව සමාප්ත කරනවා. මේ පිනතුන්ලා සියලු දෙනාටම සුවසේ මඟඵල නිවන් අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ දේශනාවේ දායකත්වයේගෙන තමන්ගේ කල්යාණ මිත්‍ර හිතයිසී පිරිසත් සම්බන්ධ කරගෙන මේ ස්ථානෙට පැමිණ තිබෙන්නේ බත්තරමුල්ල රජමල්වත්ත සමගි මාවත නොම්බර 1307 නිවසේ පදිංචි ඉන්දිරා කස්තුරි රත්න මහත්මිය බෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ දියණිය පුතණුවන් ඇතුළු පින්තුන් ඒක රාසි කරගෙන මේ උතුම් කුසලයට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉන්දිරා කස්තුරි රත්න මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. 2024 නොවැම්බර් මාසයේ 30 වන දින පරලෝසපත් සම්පත් බැංකුවේ සේවයේ නියුතුව සිටි ප්‍රියම් කස්තුරි රත්න මහත්මයාට එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා කියන පරම පවිත්‍ර අදහසින් තමයි පින්වත් ඉන්දිරා කස්තුරි රත්න මැතිණිය මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් එතුමියට අපි අනුමෝදනා ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පින්වත් මහත්මයාටත් මේ කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. ඒ සියලුම දෙනාට විශේෂයෙන්ම ප්‍රියම් කස්තුරි රත්න මහත්මයා ඇතුළු මේ පිනතුන් නමින් මිය ගියා වූ වර්ග પરම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒත් එක්කම දෙපාර්සවගත සියලු දෙමව්පියන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඉන්දිරා කස්තුරි රත්න මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ කුසලය මේ පිනතුන්ලාට සුවසේම නිවන් අවබෝධ කරගන්න. පින්වත්නි, මේ ධර්මයේ ස්වභාවයෙන්ම ගැඹුරුයි. ලේසි නෑ ඒක අල්ලන්න. මිනිසු කැමති කතා එහෙම අහන්න. නමුත් මේ ගැඹුර අපි මේ කාලේ කතා කරගත්තේ නැත්නම් ඉස්සරහට මේ ධර්මයේ අපේ ඇතුළේ මැරිනවා. ඊට පස්සේ මරුණාට පස්සේ බුද්ධ ශාසනය කියලා මිනිසු හිස් දේවල් වලට වටිනාකම් දෙනවා. ඒ නිසා මේ නෝනා මහත්මිය ඇතුළු පින්තුන් කරේ ලොකු පිනක්. ඇයි මේ දේශන අන්තර්ජාලේ බොහෝ කාලයක් තියේ. අදින් අවුරුදු 500කින් පස්සේ හරි මේ ධර්මයේ හොයන මිනිහෙක් කවුරු හරි කෙනෙක් මේ බඳු දේශනාවකින් උදව් අරගෙන නිවිලයයි. ඒතර ඒ නිසා මේ දේශනා ස්වභාවයෙන් ගැඹුරු වුණා. අපි මේ කතා නොකළොත් බුද්ධ ශාසනයට කරපු විශාල මගෞරවය වෙනවා. ඉතින් මේක තේරෙන්නේ ඔක්කොටම තේරෙන්නේ නැහැ. ටික දෙනෙකුට තේරෙන්නේ. නමුත් තේරෙන්නේ දෙන්නෙක් වෙනුවෙන් හරි මේ ධර්මයේ කතා කරන එකයි ශ්‍රේෂ්ඨ. නැත්නම් සද්දා උපදින්නේ නැහැ කෙනෙකුට. ඉතින් මේ මහද්දී තමයි බුදුරජාණන් වහන්සේ 2600කට යහ පැත්තේදී මොන්න තරම් මගේ ඇතුළාන්තය ගැන කියලාද? කොහොමද උන්වහන්සේ මේ ඇතුළාන්තය ගැන මෙච්චර දැනගත්තේ? කී කියා අපි පහ දිනවා පින්වත්. මේ පැහැදීම පින්වත්නි ලෝක කිසිම තැනකට අදාළ නැහැ. බුද්ධ ශාසනයට විතරයි අදාළ. ඒක උපදින්නේ නැවෙන තැනක. වෙන ආගම් දිහා බලන්නකෝ. පොඩි දේවල් තියෙනවා. ඔගොල්ලෝ සතුටු වෙන්න මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ උරුමක් කරුවන් වීම ගැන. මම ගොඩක් ආගම් දිහා බලන්නේ ඒවට ගරහන්න නෙමෙයි කියන්නේ. පොඩි දේවල් තියෙන්නේ. එක්කෝ මේ පොඩි පොඩි සින්දු කියන වගේ ඒවා. එක්කෝ තියෙන්නේ උඩ බලන කතක් කියනවා. එක්කෝ ඊශ්වරට කියනවා. එක්කෝ සරෝබලධාරි දෙවියන්ට කියනවා. එක්ක අල්ලා දෙවියන්ට කියනවා. ඉතින් ඒවට ගරහන්න නෙමෙයි මේ කියන්නේ. නමුත් අපි කතාව බලන්න මේ කොච්චර උගත් බුද්ධිමත් කෙනෙකුට වුණත් විස්තර කර කර දරා ගන්න ඕන එකක්. විමස විමසා දරා ගන්නත් විමස ගන්න බෑ. එච්චර අපේ ප්‍රඥාව පුංචි. ඒ නිසා මතක තියාගන්න මේ බඳු ධර්මයක් අපිට දරා ගන්න ඇහෙන්න කතා බහ කරන මේක මෙච්ච එකම මා විශාල යහපත. ඒ නිසා ඔය පිනතුන්ලා සියලු දෙනාටම මේ උතුම් කුසල් සුවසේම නිවන් අවබෝධ කරගන්න හේතු වේවා. ඒ වගේම මෙතනට සම්බන්ධුණු මේ පිනතුන්ලා සියලු දෙනාටත් මේ පිනතුන්ගේ දරුවන්ටත් විශේෂයෙන්ම ඉන්දිරා කස්තුරි රත්න මහත්මිය ඇතුළු පිනතුන් සියලු දෙනාටත් සතරවරන් රජ දරුවන් ශක්දිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.
ජාතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්මදායකත්වයෙන්ගෙන කටයුතු කරනු ලබන්නේ බත්තර මුල්ල රජමල්වත්ත සමගි මාවත නොම්බර 1307 එක නිවසේ පදිංචි ඉන්දිරා කස්තුරිරත්න මහත්මිය, දියණිය, පුතණුවන් ඇතුළු ඥාතීන් විසින්. පරලව සැපත් ඥාති පිරිස වන මෙ උතුම් ධර්මදානයෙන් ජනිතවන පුණ්‍ය කුසල් බලයෙන් 2024 නොවැම්බර් මස 30 දින පරලෝ සැපත් සම්පත් බැංකුවේ සේවයේ නියුතුව සිටි ප්‍රියම් කස්තුරිරත්න මහතාට උපදින මතු සසරයේ නිරෝගී සුවය ලැබ අකල් මරණයන්ට පත් නොවී යහපත් ආත්ම භාවයන් හිම උපත ලබා පැතූ යම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම පරලෝ සැපත් දෙමෝපියන් ඇතුළු සීලම ඥාත හිත මිත්‍රාදීන්ටද මෙම කුසලය එකසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. සුජීවත්ව විසෙන ඥාත හිත මිතුරු පිරිසවන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිතවන කුසල් බලයෙන් ධර්මය දේශනා කළ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරූ පින්වතුන්ට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මයේ ශ්‍රවණය කරන්නට සහභාගී වූ පින්වතුන්ටත් ප්‍රඥා නාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා.